අයිබෝන් සුබ දැසන කියල ප්‍රාථනා කරමින් අදත් SBS සිංහල වැඩසටහනේ සතියේ ක්‍රීඩා විග්‍රහය ගෙනෙන්න අපි මේ සූදානම් වන්නේ. මගෙත් එක්ක සුපුරුදු විදිහට එකතු වෙලා ඉන්නවා අපේ හිතමිත්‍රයා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. අයිබෝන් සුබ දැසනක් රංගන.
අයිබෝන් මధుර සුබ දැසන.
අද ජූනි මාසේ 24 වෙනිදා මේ ජූනි මාසේ අවසාන සිකුරාදේ හින්දා මේ විශේෂයෙන්ම අපි කතා බහ කරන්න කැමති ඔක්කොම එකට කැටි කරලා අපිට ශ්‍රී ලාංකිකයේ විදිහට වැදගත් වුණ ක්‍රීඩා ඉසව මොනවද කියලා පහුගිය සතියේ සිද්ධ වෙච්ච අපි මුලින්ම කතා බහ කරන්නට ඕනේ. ඔන්න ආපහු අපිට හුස්ම ගන්න ක්‍රිකට් පැත්තෙන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. සෑහෙන බලාපොරොත්තුවක් තියාගන්නට හැකියාවක් ලැබිලා තියෙනවා. සුපුරුදු රිද්මයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇවිල්ලා තියෙනවා කියලා අපේ හිතේ පුංචි සතුටක් තියෙනවා. අපි ඒ ගැන තමයි අද දවසේ මුලින්ම රංගනත් එක්ක කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලංකා එංගලන්ත පළවෙනි එක්දින ජාත්‍යන්තර තරගයේ පසුගියදා පැවැත්තුණා. ඒක අවාසනාවකට ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය එංගලන්තයේ අවසාන පන්දුවේදී උදුරගත්තා. රංගන අපි එතනින් පටන් ගමු අද කතා බහ.
ඔව් මදුර, එතනින් පටන් ගත්තොත් මං හිතන්නේ අපි කියන්නේ අතේ තිබුණු තරගයක් ගිලිහි ගියා කියලා. තරගයේ අවසාන පන්දුව දක්වාම තරගයේ තිබුණේ ශ්‍රී ලංකාවට වාසිදායක තත්වයක. නමුත් අවසාන පන්දුවේදී කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ආකාරයට එංගලන්තය 6-5 එල්ල කරමින් ලකුණු සම කිරීම අනුව තරගයේ ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා. මීට ප්‍රධානතම හේතුව බවට පත් වුණේ අවසාන පන්දුවට පෙර පන්දුවේදී එංගලන්ත පිටිකරුවන් ලකුණු 3 සොරා ගත්තා. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටියේ පන්දු රැකීමේදී ඔවුන් උද්දාමයට පත් වුණා. ඔවුන් හිතුවේ තරගයේ ජය ගත්තා කියලා. මක් නිසාදයක් අවසාන පන්දුවට ලකුණු 7 එල්ල කිරීම කිසිසේත්ම සිදු නොවේවියයි ඔවුන් විශ්වාස කළා. නමුත් දිනේෂ් චන්දිමාල් අපදුටුවක් කඩුරු රකින්නා ලෙස ඉල්ලීමක් කළා. ඉතාමත්ම ඉක්මනින් නැවත පන්දුව බාර දෙන ලෙස, ලකුණු 3 ලබා නොදෙන ලෙස. නමුත් ඒ අවස්ථාවේදී එංගලන්ත පිතිකරුවන් ලකුණු 3 සොරා ගත්තා. නැතිනම් දෙවන ලකුණට පසුව 3 ලකුණ සොරා ගත්තා කිව්වොත් මා නිවැරදි. ඒ අනුව තමයි අවසාන පන්දුවට ලකුණු 6 එල්ල කිරීමත් සමග එංගලන්තය ලකුණු සම කිරීමෙන් පසුව තරගයේ ජය පරාජයෙන් තොරව අවසන් කළේ. ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 286 ලබා ගත්තා කඩුලු 9. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළා නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 73 පන්දු 109 දී ලබා ගත්තා. මෙහිදී ඔහු ලකුණු ලබා නොගත් පන්දු සංඛ්‍යාව තරමක් වැඩි. මෙයත් බලපෑවා ශ්‍රී ලංකාවේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අඩුවන්නට. නමුත් සීකුගේ ප්‍රසන්න එම පාඩුව මකලමින් පන්දු 28 තුළ ලකුණු 59 ලබා ගත්තා. 6-4 සහ 4-8 සමගින් මේ විශේෂ ඉනිමක් ලෙස සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම දසුන් ශානක ලකුණු 20 සහ පර්විස් මහරුප් ලකුණු 31 නොදැවි ලබා ගත්තා. එංගලන්තයත් ලකුණු 286 පමණයි ලබා ගත්තේ. ඔවුන් ඉතාමත්ම හොඳින් ශ්‍රී ලංකාව තරගයේ මුල් අවධියේදී පන්දු යැව්වා කියලා කියන්නට පුළුවන්. නමුත් පන්දු රැකීම පිළිබඳව, විශේෂයෙන්ම උඩ පන්දු රැකීම පිළිබඳව අපට සෑහීමකට පත්වන්නට බැහැ. තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදීත් ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කර සිටියේ දුර්වල පන්දු රැකීම ශ්‍රී ලංකාවේ පරාජයට ප්‍රධානතම හේතුවක් වූ බව. කෙසේ වෙතත් ඔබ සඳහන් කළ ආකාරයටම මේ වන විට ශ්‍රී ලංකා පිළ යම් ආකාරයක ජයග්‍රාහී මානසිකත්වයකට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි නායකයෙකු වන මහේල ජයවර්ධන මේ වන විට ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරනවා. ඔහු සඳහන් කළා ඔහුට දැනෙන ආකාරයට මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට වඩා යම් ආකාරයකින් ඉදිරියෙන් සිටිනවා. මේ අවසන් පන්දු වාරයේදී සිදු වූ දේ ගණන් ගත යුතු නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවේදී මෙවැනි දේ සිදු විය හැකි. අපදුටුවල් 20-20 අවසන් මහා තරගයේදී එංගලන්තයේ ජයග්‍රහණය උදුරා ගන්නට කොදෙව්වන් 6-4 අවසාන පන්දු වාරයේදී එල්ල කළ ආකාරයත්, ඒ අනුව මෙම තරගයේ අමතක කොට අද රාත්‍රියේදී ආරම්භ වන දෙවන තරගයේ වෙත අවධානය යොමු කිරීමයි මා හිතන්නේ ශ්‍රී ලංකාව පැත්තෙන් සිදු විය යුතු කාරණාව වන්නේ.
අපි ඊළඟට කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ ශමින්ද එරංග පිළිබඳව.
ඔව් මදුර, ශමින්ද එරංගගේ වර්තමානයේ තත්ත්වය කිව්වහම ඔහුට කාරණා දෙකක් සම්බන්ධයෙන් කතා කරන්නට ඕනේ. එකක් තමයි ඔහු ඩබ්ලින් හිදී නැතිනම් අයර්ලන්තයේ දෙවන එක්දින තරගයේ අවසන් වීමෙන් පසු ඔහුගේ හෘද ස්පන්දන වේගය අසාමාන්‍ය ලෙස වැඩිවීම නිසා වෙන්නේ නැතිනම් විනාඩියකට වාර 220ක් දක්වා වූ අසාමාන්‍ය තත්ත්වයකට පත්වීම හේතුවෙන් ඔහුව රෝහල්ගත කෙරුණා. කෙසේ වෙතත් පැය 24ක කාලයක් ඔහුව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව වෛද්‍යවරු තීරණය කර තිබුණා ඔහුට රෝගී තත්වයක් නොවේ, මේ ෂණිකව ඇති වූ අසාමාන්‍ය තත්වයක් බව. කෙසේ වෙතත් ඔහු රෝහල්ගත වී සිටින විට ඔහුගේ හෘද ස්පන්දන වේගය තවත් වැඩිවන පුවතක් ඔහුට අසන්නට ලැබුණාය. තමයි ඔහුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙන බව. නමුත් ඔහුට දේශීය තරඟ බිමේ තවදුරටත් පන්දු යැවීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබෙනවා නම් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 19 සහභාගී වී තිබෙනවා. කඩුලු 57 මිදහෙලා තිබෙනවා. විශේෂයෙන්ම ටෙස්ට් තරඟ 18කට සහභාගී වුවට පසුව තමයි පළමු වතාවට ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බවට විනිසුරුවන් සංඥා කළේ. ඒ අනුව මේ පිළිබඳව පසුගිය 6 වනදා එංගලන්තයේදී ඔහු පරීක්ෂණයකට ලක් වුණා. එහිදී තමයි අනාවරණය වී තිබෙන්නේ ඔහුගේ පන්දු යැවීමේ අත වැලමිටෙන් අංශක 15 සීමාව ඉක්මවා නැමෙන ආකාරයක් දක්නට ලැබෙන බව. ඒ අනුව තමයි ඔහුට කිසිදු පන්දුවක් යැවීමට නීතියානුකූල අවසරයක් නැති බව ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙන්නේ. ඔහුට තිබෙන එකම අවස්ථාව තමයි මින් ඉදිරියට ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් සමග සාකච්ඡා කොට නිවැරදි කර ගැනීමෙන් පසුව නැවතත් පරීක්ෂණයකට භාජනය වී ඉන් අනතුරුව එහි ප්‍රතිඵලය අනුව යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීම පමණයි කළ හැක්කේ.
හොඳයි, අපි ඊළඟට කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් මහගෙදර පිළිබඳව. මේ විගණන වාර්තාවක් කළ හදියක් පිළිබඳව තමයි රංගන අපි ඊළඟට විස්තර ගෙනෙන්නේ. අපි කැමති විස්තර දැනගන්න සවිස්තරාත්මකව.
මේ වන විට ක්‍රිකට් මහගෙදර අනෙකුත් ආයතන වෙත රුපියල් බිලියන 2.4 මුදලක් ණය වී ඇති බව තමයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ. අමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ විශේෂ ජාත්‍යන්තර ආයතනයක් විසින් සිදු කරන ලද විගණන වාර්තාවකට අනුව. එම වාර්තාව පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නිල වශයෙන් බාර දෙනු ලැබුවා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තමයි ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. විශේෂයෙන්ම සූර්යවැව ක්‍රීඩාංගණයේ ඉදිකිරීම පිළිබඳවත් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර තිබුණා. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ විගණන වාර්තාව පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය දයාත්‍රි ජයසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේ.
දැනට තිබෙන තත්ත්වයන් එක ගත්තම ඔවුන්ගේ අදහස පැහැදිලි කිරීම අනුව බිලියන 2.4 විතර මූල්‍ය වගකීමක් ක්‍රිකට් ආයතනයට තිබෙනවා විවිධ ආයතනයන් සඳහා. විශේෂයෙන්ම වරාය අධිකාරියට සහ විවිධ ආයතනවලට ගිවන්න තිබෙන මූල්‍යමය වගකීම්. ඉතින් මේ විදිහට බිලියන 2.4 මේ ක්‍රිකට් ආයතනයෙන් දෙන්න ගියොත් එම ක්‍රිකට් ආයතනයේ පඩි ගෙවා ගන්න තියා සාමාන්‍ය ක්‍රීඩකයන්ට ගිවීම් කරන්නවත් සතභාගවත් ඉතුරු වෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත මූල්‍යමය තත්ත්වය.
අපි දැන් ක්‍රිකට් පිටියෙන් යන්නේ රග පිටියට. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලින් පස්සේ ජනප්‍රියතම ක්‍රීඩා බාට දැන් රග ක්‍රීඩා පත් වෙමින් එන බව තමයි අපිට අහන්න දකින්න ලැබෙන්නේ. පසුගිය දවස්වල වුණ අන්තර්පාසල් රග්බි ලීග් තරඟාවලිය අපි ඒ ගැන තමයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් රංගනත් එක්ක.
ශ්‍රී ලංකාවේ මේවන විට අන්තර්පාසල් මට්ටමේ සහ අන්තර් සමාජ මට්ටමේ ජනප්‍රියතම ක්‍රීඩාව රග්බි ක්‍රීඩාවයි. මීට කලකට පෙර එය ක්‍රිකට් ක්‍රීඩාව බවට පත් වී තිබුණත් මේවන විට අතිශයින්ම ජනප්‍රිය ක්‍රීඩාවක් බවට අන්තර්පාසල් මට්ටමේ සහ අන්තර් සමාජ මට්ටමේදී රග්බි ක්‍රීඩාව පත් වී තිබෙනවා. අති විශාල ක්‍රීඩා ලෝලීන් සංඛ්‍යාවක් පැමිණෙනවා. ඉතාමත්ම ඉහළ මිල ගණන් වලට ප්‍රවේශ පත්‍ර මිලදී ගනිමින් මේ අන්තර්පාසල් රග්බි තරඟ නරඹන්නට ලීග් තරඟාවලිය පසුගිදා පැවැත්වුණා. එහිදී අපරාජිතව අවසන් තරගයේ දක්වා පිවිසෙන්නට ඉසිපතන විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය සමත් වී තිබුණා. තරඟාවලියේ අදියර 8ක් අවසන් වන විට තරඟ 8 බැගින් ජයග්‍රහණය කරන්නට අපරාජිතව මේ කණ්ඩායම් දෙකම සමත් වී තිබුණා. ඒ නිසාවෙන් අවසන් තරගයේ ජය ගන්නා කණ්ඩායමට තමයි මෙවර අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාව හිමි කරගන්නට නියමිතව තිබුණේ. ඒ අනුව තමයි CR සහ FC ක්‍රීඩාංගණයට අති විශාල ක්‍රීඩා ලෝලීන් සංඛ්‍යාවක් පැමිණ සිටියේ. කෙසේ වෙතත් ඉසිපතන ක්‍රීඩකින් සමත් වුණා මෙම තරගයේ ජයග්‍රහණය හිමි කරගන්නට. ලකුණු 28-24 ලෙස ඔවුන් තරගයේ ප්‍රථමාර්ධයේ නිමාවට පත්වන විට ලකුණු 20-12 ලෙස ඉදිරියෙන් සිටියා. ජයග්‍රහ ඉසිපතන විද්‍යාලයේ ගෝල දිනුම් 2ක් එක් උත්සාහක දිනුමක් සහ දඩුවම් පහර 3ක් සමගින් තමන්ගේ ලකුණු 28 ලබා ගන්නට සමත් වුණා. ඉසිපතන විද්‍යාලයේ කුෂාන් ඉඳුනිල් තමයි නායකත්වය ලබා දුන්නේ. අවසන් වතාවට ඔවුන් 2014 වර්ෂයේදීත් මේ අන්තර්පාසල් ලීග් රග්බි ශූරතාව හිමි කරගෙන තිබුණා. ඔවුන් ඒ ජය සතුට සමරන අතර වාරයේදී ක්‍රීඩා පිටියට ක්‍රීඩාශීලීත්වයට නොගැලපෙන සිදුවීමක් පසුගියදා මහනුවරින් වාර්තා වුණා. ඒ තමයි ධර්මරාජ විදුහල සහ ශාන්ත ජෝසප් විදුහල අතර පැවති අන්තර්පාසල් මේ ලීග් රග්බි තරඟාවලියේ එක් තරඟයක් අතරතුර ක්‍රීඩාංගණයේ ක්‍රීඩකීන් ගුටි බැටහුව මාරෝක නිරත වන ආකාරය අප මාධ්‍ය ඔස්සේ දුටුවා. පැහැදිලිවම ක්‍රීඩකීන් මෙහිදී විනය විරෝධී ලෙස හැසිරෙන ආකාරය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විශේෂ පරීක්ෂණයක් පැවැත්වුවා. ඊයේ දිනේදී ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව තිබුණත් ඒ සම්බන්ධයෙන් තවමත් අප වෙත නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේ නැහැ. මදුර ඊට එක් හේතුවක් වන්නට පුළුවන් මේ වන විට පිළිමලුන් පිටු දැකීමේ අන්තර්පාසල් රග්බි තරගාවලියේ මේ සති අන්තයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාසල් රග්බි ක්‍රීඩා සංගමය කාර්යබහුල වී සිටින නිසාවෙන් වන්නට පුළුවන් ඔවුන් මේ සම්බන්ධයෙන් මේ විනය පරීක්ෂණය පිළිබඳව මිල තොරතුරක් තවමත් මාධ්‍යයට නිකුත් නොකළේ.
හොඳයි, අපි එතනින් අද දවසේ SBS සිංහල වැඩසටහනේ සතිය ක්‍රීඩා විග්‍රහය සමාප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි නැවතත් ලබන සතියේ සිකුරාදා සුපුරුදු විදිහටම ගෙවුණු සතියේ ක්‍රීඩා විස්තරත් සමග ඔබව හමු වෙනට බලාපොරොත්තු වෙනවා. අපිත් සමග සම්බන්ධ වුණා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. ඔබට බොහොමත්ම ස්තුතියි. ජීවගුණයෙන් සපිරි සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.